ඒක තමයි ඒවා වෙනස් වෙලා යනවා ඒ වගේම දුකටපත් කරනවා කියන එක.
හරි.
එතකොට ධම්ම කියනකොට ඊට වඩා ටිකක් ගැඹුරට යනවා. දැන් ධම්ම ගැන ඇත්ත ඇති ඇති නොදන්න හින්දා තමයි අර අතන සංකාරවලට ගියේ. එතකොට ධම්ම කියනකට ඔක්කොම අයිති වෙනවා. මනසට ප්‍රමණු වෙන දේවල්
හරි
ඒක පිකේ පීනමියුවම් එතකොට හීනෙන් අවදි වුණත් එහෙම ඉතින් ඒක යන්නේ
නැහැ
ඇසි දෙයක් නැහැ ස්වභාවයකට යන්න විදිහක් නැහැ ඒ කියන්නේ ඒවා අපි බාහිරේ දෙයකට සම්බන්ධ කරන්නේ නැහැනේ එතකොට ඔක හීන දැක්ක එකක් නේ ඔක එළියෙන් හොයන්න යන්නේ
නැහැනේ
ඔව් මේ වගේ තමයි ඉතින් අපි ඇහැරලා ඉද්දි දකින්නේ හීනයක් ඇත්තටියට නොදන්න හින්දා
අනිත් එක ඔබගේ මහත්මයා මේ මට දැන් ඔක දැන් හොඳට හිතාගෙන හිතාගෙන යනකොට මට හිතුන මේ අනිත්‍යයි කියලා කියන්නේ ඇත්තටම දැන් ලෝකෝත්තර භවයෙන් බලනකොට තියෙන දේ නෙමෙයි පේන්නේ පේන දේ නෙමෙයි තියෙන්නේ කියන භාවයම නේද අනිත්‍යයි කියලා. ඒක හරිනේද?
ඒක අර ලෝකෝත්තර දර්ශනයේදී අනිත්‍ය. ඒ කියන්නේ නිට්ටය විදිහට ගන්න බෑ එකක්වත්.
හරි.
කියන්නේ ලිගි තිබ්බොත් අපි
යකලානේ. ඔව්.
කියනවා කියන විදිහට නෙගන්නේ.
ඔව්.
මතකට කතා කරන්න නම් ඒක නිට්ටය කරගන්න ඕන.
ඔව්.
මේක අර නිකන් අර ගලා යන දෙයක් වගේනේ ඒ හැදෙන එක. එතකොට ඒක එකදෙනක නවත්ත ළමයි ඒක ගැන කතා කරන්න මේ නිත්‍ය සංඥාවෙන් ගන්න වෙනවා.
ඔව්.
එතකොට එහෙම නිත්‍ය කරන්න බෑ අපි නිත්‍ය කරගත්තට. ඒ කියන්නේ මොහොතක්වත් නවත්ත ගන්න බෑ මේ ඔය ප්‍රොසෙස් එක. එතකොට ලෝකේ හැදෙන්නේ නිත්‍ය සංඥාවෙන් ගත්තොත්.
හරි.
නිත්‍යට ගන්න බැරිකම තමයි අනිත්‍ය.
එතකොට
දැන් සාමාන්‍ය අනිත්‍ය කියන්නේ එළියේ තියෙන එක වෙනස් වෙනවා කියන එකනේ. දැන් කියන්නේ එළියේ මොහොතක්වත් තියන්න බැරි හින්දා නිත්‍යයි.
හරි. ඒ වගේම දැන් හිම හිතුවොත් දැන් අපි දැන් ඇත්තටම දැන් මේ රූපයක් හරි සබ්ජයක් හරි හැමදාම දැන් සිතුම රූපයක් කියලා. එතකොට මේ ප්‍රතිබිම්බයක් දැකලා තමයි අපි ඇත්තටම දේවල් මේ මවා ගන්න හිතෙන් ඊට පස්සේ ඒක අනිත් පැත්තට එළියට දාලා මොකක් හරි කටෙක් ඉන්නවා මොකක් හරි කියලා කියන්නේ. එතකොට දැන් එතනදී එකක් තමයි දකින්නේ තියෙන දේ නෙමෙයි ප්‍රතිබිම්බයක්. ඒ වගේම අපිට වර්ණ රූපයක් හැදෙනවා කියලා කිව්වොත් ඒ වර්ණ රූපයක් අපේ ඇහි තියෙන එක එක්කෙනාගේ කාචය අනුව වෙනස් අපිට තියෙනම පාට නෙමෙයි පේන්නේ. අනිත් එක දැන් අපි හිතෙන් හදාගත්ත දෙයක් ඉන්නේ දකින්නේ. ඉතින් එතකොට ඔය ඔක්කොම බැලුවහම කවදාවත් අපිට තියෙන දෙයක් අපිට කෙලින්ම දැනගන්න හම්බ වෙන්නේ
නැහැ.
ඉතින් මං හිතුවා ඒ විදිහට එහෙම හිතුවහම එතකොට ඕකනේ ඕකද ඒ කියන්නේ මේ අනිත්‍යයි කියන්නේ කියලා.
ඔව් ඔක අනිත්‍ය කිව්වත් නැතත් ඕක තමයි ඇත්ත. අලුත් සූත්‍රය ඇහුවොත් ඔන්න ඔය කතාව තමයි තියෙන්නේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රේ. දැන් අපි එක්ක කියලා හිතාගෙන ඉන්නේ වදාවත් දකින්න බැරි දෙයක්. දැන් මෙහෙන් දැකලා දැනගත්තා කියලා හිතාගත්තට ඇත්ත තමයි තමයි මේ මොහොතේ දැකලත් නැහැ අදිත්ත. අතීතේ දැකලත් නැහැ. කියන්නේ අදිත්ත කුබ්බේ කියලා කියනවා. ඊළඟට අනාගතේ දකින්නත් බෑ. මොකද නෑ පස්ටි හරි මොකක් හරි වචනයක් තියෙන මේ සූත්‍රේ කියද්දි බලන්න. මේ කවදාවත් මේ නොදකපු දෙයක් තමයි දැක්ක දෙයක් තියනවා කියලා හිතාගෙන ඉන්නේ. එතකොට එතන බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. මේ මොහොත දකින්නත් දැයි නම් අතීතේ දැකලවත් නැත්නම් අනාගතේ දකින්නත් දැයි නම් අතීතේ දකින්න පුළුවන් වෙයි කියලා හිතෙන්නෙත් නැත්නම් එහෙම දෙයකට අපිට ඇලීමක් රාගයක් ප්‍රේමයක් ඇති වෙයිද කියලා ඡන්දයක් කැමැත්
හරි
දැන් ඔය විදිහට ආයතන හයටම ආගෙන යනවා මේ දැන් ආයතන හයේත් දකින්නකොට අපිට පේනවා ඔය ඒවට අදාළ බාහිර ඒවා කවදාවත් එහෙම අත්දකපුවා නෙවෙයි අපි තියනවා කියලා හිතාගත්තා මේසා එළියේ තියෙන විදිහට අත්දකපුවා නෙවෙයි මේකයි මම අර උපමාව ගන්නේ රවතුරේ ඉන්න බල්ලෝ වගේ කියලා අපි එළියේ තියෙන රූප බාරගන්න පුතේකන බාරගන්නවාදී තමයි අපි ඔය එළියේ එක එක තියෙනවා ඒව තමයි මේ දැක්කේ කියලා හිතන්නේ තවත් තියෙන දේ දකින්න බෑ දැක්ලත් නෑ.
නෝ.
එතකොට ඒ ආයතන පිරිසිඳ දකින්නකොට එන නුවණ තමයි මාළුම් කේපුත්ත සූත්‍රය පෙන්වන්නේ. ඒ කියන්නේ හිතන විදිහට. ඒක තමයි ඒක. මම විස්තර කරන්නේ. කියන්නේ දිත්තේ දිත්තමත්タン වුණොත් එහෙම මේ ඔය ඇහෙන් දැනගන්න පුළුවන් රූප කවදාවත් දැකලා නෑ.
ඒක තමයි ඒක හරිම ලක්ෂණයි ඒක ටිකක් වැටෙන්න පටන් ගත්තාම නිකන් හරි පුදුම සන්තෝෂයක් එනවා හැබැයි ඉතින් ඔක ඇප්ලයි කරන්න තමයි හරි අමාරුයි ඉතින්
ඔය ඉතින් අපි ඔහොම හිතන්න පුරුදු වෙලා නැහනේ ඔක බුදු කෙනෙක් පැහැදිලි කළොත් නිසා සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ ඔක ඒකයි මේක දහමක් ඇහුවොත් විතරයි දකින්න පුළුවන් දැනගන්න පුළුවන් මෙහෙම දෙයක් තියෙනවා කියලා. මට හපන්නත් වැටහෙන්නේ නැහැ. හිතා ගන්නත් බැහැ.
වැඩේ තියෙන්නේ දත් කෝබලගේ දැන් මම මගේ හස්බන් එකත් කියන්නේ දැන් එයා ගෙදර ඉන්න නිසා එයාට හොඳට හරි සෝකෙලා ඉතින් එහෙම නෙමෙයි ඇත්තටම සමාජයේ ගිහාම තමයි ගැටීම් දැන් මම පස්සාවර ගිහාම මම කරන පස්සාවත් අනුව මම ඉන්ටරැක්ට් වෙන මිනිස්සුත් එක්ක අනුව ඉතින් සමාජ කාලවල ඉතින් හරිම අමාරුයි ඉතින් ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා හිතනවා අනේ ඉතින් මේ වාර මේ දහම මෙහිමයි මේක දාන්නවා අපි මේක පුදුවන් තරම් අද මේ කරනවා හැබැයි ඉතින් අද බලන්න මේ වගේ දෙයක් වුණානේ මේ වගේ දෙයක් වුණානේ කියලා මේ වෙලාවට කල කිරෙනවා ඒකට දෙන්න පුළුවන් අවවාදයක් අපතේ කිරෙනවද
ඉතින් ඒ කල කිරෙනවත් එක්කම දැන් බැලුවොත් කියනවා මේ ඉතින් ලෝකේ තත්ත්වය ඕක තමයි ඒක සාමාන්‍ය දෙයක් ඉතින් ඕක මේ ජීවිතේ විතර නෙවෙයි කලින් ජීවිතවලත් අනන්ත ගාණක් ඕක අපිට වෙලා ඇති ඕක ඒ සසරේ හැටි දැන් ඔක වාට විතරන්නේ නෑ ඕනම කෙනෙකුට එහෙමයි.
ඔව් ඒක තමයි.
දැන් අපි බාහිර පරිසරයේ ඉතින් අපිට ඕන විදිහට හිටින්නේ නෑ. දැන් මම උදාහරණයක් කිව්වොත් අපි පෙරේදද කොහෙද ගියා අරිසිමලේ කටිනේට පුල් මුඩේ තියෙන. ඉතින් මම බස් එකක් අරන් මෙහෙන් 50ක් විතර සෙනඟ අපේ භාවනා ගෲප් එක එක්ක ගියා.
ඔව්.
එහාට ගියාට පස්සේ මේ බස් එකේ ඩ්‍රයිවර් මගෙන් වැඩිපුර සල්ලි ඉල්ලුවා. පොරොන්දු වුණ ගාන. මොනසේ එහෙම නැත්තම් එන්න බැහැයි කියලා නිකන් තර්ජනය කළා. කට්ටිය බස් එකටත් නැගින්න නැති. ඒක වෝ අපි බලාපොරොත්තු වෙන්නේ නැති. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මට ටිකක් මුලින් තරහ ගියාද මන් දන්නේ නැහැ. මට බනින්න රිද්ද වුණා. ඒ වනාට ආයේ මට හිතුණා ඉතින් ඔය සල්ලි ටිකට වඩා මේ මිනිස්සු එක්ක කතා කරලා තේරුමකුත්
නැහැ.
ඔව්. ඒ කියන්නේ මට ගොඩක් දේවල් කරන්න තිබුණා මම ඒ ටික ඔක්කොම කරලා ඉතින් මේ ඔය සල්ලි ටිකක් දීලා කමන්නේ යන් කියලා ආයේ ආවා. වැඩිපුර ගේවල ඉතින් ආයේ හිතන ඉතින් මට ඔක දැන් ආයේ ගමනකට මේ බස් එක නොගෙන හිටියාම ඉවරනේ මේ මිනිස්සු එක්ක රණ්ඩු වෙනවට වඩා කියලා. ඒක උනායි ඉතින් ටිකක් රණ්ඩු වෙලා රල්ලි නොදී ඉතින් ඔය කෑක ගා එන්න තිබුණා.
ඔව්.
ඊට වඩා මට හිතුණා මේ වෙලාවේ හැටියට මරිට රොද්ද නැතුව ඉන්න එක හොඳයි කියලා. ඒකද එතන අපිට මුදල නෙමෙයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. කටිනයකට ගිහින් මිනිස්සු සන්තෝෂෙන් එන එක ඊට වඩා වැදගත්. ඒ වගේ සිද්ධිතයක් ඉතින් සමහර වෙලාවට අපිට අර මෝඩේ වගේ ඉන්නත් වෙනවා. හැබැයි හැමතිස්සෙම එහෙමත් බෑ සමහර වෙලාවට. ඉතින් අපිට මොනවා හරි දේවල් කරන්නත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ජීවිතේ එහෙම තමයි. දැන් ඕක මෙහෙමයි. ලෝකෙට අවශ්‍ය දේවල් පුච්චනවා කළොත් අන්ත පරිසරේ මෙතෙන්දි උනේ මොකද්ද කියලා අනිත් පැත්තට හිත දිහා බලන්න පුළුවන් නම් එතකොට මේ දර්ශනය වෙනවා.
හරි.
හැමතිස්සෙම එකක් තමයි කොහොමත් අපිට ඕන විදිහට වෙන්නේ. ඒවට ඉතින් බලපාන දේවල් ගොඩක් තියෙනවා. දැන් අපිට සමහර විට හිතෙනවා අපි කිසිම වැරද්දක් කරලා නැහැ මේ මේ මෙයා මාට බනිනවයි කියලා. හරි. වැරද්ද කරන තැනක වෙන්න පුළුවන්. ඒක එක පැත්තක් තමයි අපි මේ ජීවිතේ වැරද්දක් කරලා නැති වුණාට ගිය ජීවිතේක අපිත් ඔය ඔක්කොම අනිත් පැත්තට කරලා ඇති කාට හරි. කර්ම ස්ථාකේ නේ ඉන්නේ. අපි ඔකට තව රැස් කරගන්න ඕනේ නැහැ. ඒක ඒකට තරහ නොගෙන කරන්න ඕන දේ කරන්න පුළුවන් නම් ඊට වඩා වටිනවා ඒක. අපි කොහොමවත් රියැක්ෂන් එකක් සමහරවිට ගන්න ඕන වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට තරහ අරගෙන කරන්නත් පුළුවන් තරහ නොගෙන කරන්නත් පුළුවන්. මේක අර හිත දියුණුද කියලා බලන්නේ අපිට තරහ නොගිහින් මේක කරන්න පුළුවන්ද කියන එක. අරකට මොකද නොකර ඉන්න එකම නෙවෙයි.
ඔව්.
සමහර විට කරන්න මොනවා හරි කරන්න වෙන්න පුළුවන් නැත්තම් ජීවත් වෙන්න
අමාරුනේ.
ඒක. මොනාට ඉතින් පස්සේ හරි ඒකේ අපේ හිත වැඩ කරපු හැටි බලන්න පුළුවන් නම්. ඒක තමයි ඉතින් දැනට කරන්න තියෙන්නේ මේ වගේ වෙලාවවල. ඒක
ඒක බොහොම හොඳ මොකද සමහරක් වෙලාවට මටම මගේ අපි මගේ ගැනම කලකිරෙනවා. ඉතින් මම මෙච්චර يعني මම එහෙම බනින්නේ එහෙම නෙමෙයි. හැබැයි ඉතින් සමහරක් වෙලාවට හිතෙන් තරහ යනවා. ඉතින් මෙහෙම මේක කරන්නේ يعني හුඟක් හරිය කොම්පිටිටිව් වර්ල්ඩ් එකක්නේ දැන් අද තියෙන්නේ නේද? එතකොට දැන් මේ කොම්පිටිෂන් එක අනුව කොම්පිටිටිව් නොවෙත් බෑ. ඉතින් මම මෙයාට ඇවිල්ලා කියනවා මගේ හස්බන්ඩ් ඔයාලා නම් හරිම ලේසි දැන් ගෙදර ඉන්නකොට ඔයාලා ඔස්සාස්න මුකුත් නෑ නේද කියලා. ඉතින් හැබැයි ඉතින් ඔය මේ ඔය සුග්‍රගේ මහත්මයා කිව්වා වගේ ඔහොම තමයි කිව්වන්ස් අපි දැන් මෙහේ පන්සල් වලත් දේවල් ඉතින් අපි කරන්න ගියාම සමහරක් වෙලාවට ඒවයි ඉතින් නේද මේ ඔක්කොම මට නම් හිතෙන්නේ ඔක්කොගෙම මුල මේ මිනිස්සු හරි ලොකු කොම්පිටිෂන් එකක ඉන්නේ. ඒ කියන්නේ හැමදේම හුඟක් වෙලාවට කරන්න යන්නේ කාට හරි පේන්න කාට හරි තමගේ නමක් ගන්න ඔය වගේ දේවල් නිසා තමයි ප්‍රශ්න එන්නේ කියලා මම හිතන්නේ. හැබැයි ඇත්තටම මේ අතරේ මේ අපිට මම මේ ප්‍රශ්නේ නැග්ගුවේ දැන් අපි මේ විදිහට මෙච්චර හිතනවා ඒක සාධාරණ දෙයක්ද කියලා. දැන් අපි මෙහෙම හිතලා මේ අපි ඇත්තට මේ අනිත්‍යභාවය මේකන තියෙන අනාත්මභාවය එතකොට ඒ තුලින් ගිහාම තියෙන ශුන්‍යභාවය මේව කොහොම අපි හදාරනවා ඇත්තටම අපි දෙන්නම පුළුවන් තරම් වීකෙන්ඩ් එකේ අපි හැම අපි ඔක්කොම කාලය ගත කරන්නේ ඒකටයි. ඇත්තටම අපි 95%ක්ම අපි දෙන්න ගෙදර කතා වෙන දේවලු කතා කරන්නේ තමයි ක්‍රම ධර්මයේ. හැබැයි ඊට පස්සේ අත්තෙන්ද ගිහාම අර වගේ දෙයක් වුණාම මම ඉතින් ඔක ඇත්තටම අහන්නමයි හිතියේ මේ එක්කාරින් හරි ඒක සාමාන්‍ය දෙයක්ද එහෙම නැත්නම් ඕක දැන් තව ඉස්සරහට යනකොට ඕකේ ඔය ගතිය අඩු වෙයිද කොහොමද කියේ.
ඒ ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක්. මොන වැඩේ කළත් දැන් අද මම ගියතර කටුකුරුන් දෙහාමුදුරෝ බලන්න ගියේ. ඉතින් ඒ පන්සල හදන එක්කෙනත් එක්ක මගේ හොඳ යාළුවෙ. ඉතින් මම දන්නා එයා මහන්සි වෙන විදිය ඒ වුණාට එක එක්කෙනා ඇවිල්ලා එයාටත් ඉතින් එක එක ඒවා කියනවා. ඒක මාත්තත් දැකිලා වගේ අරහි කරන්නේ හදන්න ගිහිල්ලා. ඉතින් ඒවා අපි එක්කතර ගණන් ගන්න ඕනේ නැහැ. ඉතින් ඒක ඒ වගේ එක එක අය ඉන්නවා. එහෙමයි. දැන් ඔයගොල්ලන්ට හොඳට අද්දතිනවා මම මේ දැන් කමල්ලෝ එහෙම පොඩ්ඩක් ඔබ්සර්ව් කර කර ඉන්නේ කමල් දන්නේ මේ අපි මේ භාවනා සාකච්ඡාවට ගියාම අපිට කේන්ති යන හැටි සමහර විට අපි අකස්සයක් කතා කරනකොට ඒකත් අර වගේ වැඩක් තමයි. එතෙන්දිත් අපි දක්ෂ වෙන්න ඕන අපේ හිත බලන්න ඉතින්. අපි අතපිටත් වැරදියක් නැතෙලින් කෙනෙකුට කියන්න පුළුවන්. මේකේ දුරුදු දහමේ තියෙන්නේ තනිකර ඇත්ත පෙන්වන එකක්. නැතුව මේ බය කරලා ගන්න එකක් නෙවෙයි. ඉතින් බය කරලා එහෙම එක එක සල්ලි එකතු කරන එකට වඩා ඉස්සයිටින් ඕනද ලන්නේ. දුරුදු දහමනේ. දහමේ තනිකර යන්නේ ඇත්ත පෙන්වලා දෙන එක. මේකයි ඇත්ත තත්ත්වය. ඔයා කැමති වුණත් නැති වුණත් මේකයි ඇත්ත. ඉතින් දැන් අද අර වෙන ගමක් වගේ හරවලා තියෙනවා මේ සල්ලිලා හරි මොනවා හරි පිය කරලා හරි ඕකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් බුදු දහම නෙවෙයි. මේක හරියට ඒක වැඩේ තියෙන්නේ ඔව කරන අයට ඉතින් මේ විපාක ලැබෙයි. අපිට දහම මේ දැක්ක ඇත්ත තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් ඕක තමයි ධර්ම දානෙනේ උතුම්ම දානි.
ඔව්.
ඒක. ඒ පැත්තෙන් හිතුවම හරි. අහර ඉතින් අර ලෝකෙට අයිති දේවල් කරන්න ගියාම ගොඩක් කලකට බැනුම් අහන්න වෙනවා හොඳ දේවල් කළා. ඉතින් මං කිව්වේ විතරන්නේ මේ ධර්මය කියලා දෙන්න ගිහිනුත් සමහරට බැනුම් අහන්න වෙන්න පුළුවන්. ඒකත් ඉගෙන පුරුදු වෙන්න ඕන තමන්ගේ හිතේ දිනු වෙන්නේ එතකොට. ඉතින් හැමෝටම මේක අවබෝධ කරගන්නත් බෑ. ඒකත් ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් ඉතින් එන්න ඕන මේකකුත් තියෙනවා. සමහරුන්ට මේක යම්තන් ඇහුණ ගමන් අවබෝධ වෙන අයත් ඉන්නවා. සමහරුන්ට කාලයක් යනවා ඉතින්. ඒකත් තේරුම් අරන් තමයි අපි මේ මං කිව්වේ. අංකම්පයා කලේ ධර්මය කියලා දෙන්න ගිහිනුත් මෙහෙම ප්‍රශ්න එනවා නේ. ඉතින් අනිත් එක යෝනසන් ගැටලු වෙන්න පුළුවන් සාමාන්‍ය දේවල්. ඒව ගණන් ගන්න හොඳ නෑ. එහෙනම් තිස්සන තමන්ගේ පැත්ත බලන්න. තමන්ගේ ලිස්ස වැඩ කරන්නේ නැහැ. මොකකට හරි තරහ ගියා නම් ඇයි මට තරහ ගියේ? මොකකට හරි දුකක් හිතුණා නම් ඇයි මේ දුක ඇති වුනේ? දැන් ඉතින් අපි ඔවර ඉතින් ලෝකෙට අයිති මට්ටම් මේ ලෝකෝත්තර දර්ශනයට යනකොට ඔය එකක්වත් වැඩන්නේ නැහැ. ඔය ආයතන ගැන හොඳට බල බල ඉන්න.
එතකොට දැන් ඔහොම හිතුවම මම තව එකක් හිතුවේ දැන් එතකොට ඔහොම හිතුවම හිතන්න පුළුවන් එක එක කෙනාගේ පූර්ව කර්ම ශක්තිය එතකොට මොනවාද මේ කියන ඒගොල්ලන්ගේ පින් පාසල්ලා කියන හැටිය පාරමී කියන හැටියට තමයි මේ ධර්මයේ උනත් අවබෝධ වෙන්නේ කියලා. එතකොට
ඕකම හිතලා ඒක වැරදි. ධර්මය අවබෝධ කරන්නේ මේ పూర్ව දේවල් විදිහට නෙමෙයි.
හැබැයි
නෑ 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 අවබෝධ වෙන්න පරිසරයේ හැදෙන්නේ. දැන් ඕගොල්ලන්ට දැන් මේ ඉන්ටර්නෙට් සාකච්ඡාවට එන්න අවශ්‍ය පසුබිම් ටික ලැබිලා තියෙන්නේ පෙර කරපු කුසල් හින්දා වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේ පසුබිම් ටික නෑනේ. මේ විවේකේ නෑනේ. හැබැයි ඒවා ටික ලැබුණා කියලා අවබෝධ වීමක් තර නෑ. අවබෝධ වීම මේ මොහොත ප්‍රඥාව තමන්ගේ වීර්යය මේවා මතයි ඒක නඩපව තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගඵල ලැබීමට පරණ දේවල් අදාළ නෑ. ඒක ඉලර්ටි කන්සෙප්ට් එකක් හදාගත්තු. අපි කියන්නේ අර පාරමිතා තියෙන්න ඕන අරව මේවා. එහෙම කතාවක් නෑ. ඒවා ඔය පස්සේ ආපු ඒවා. ධර්මය අහන්න දැන් අපිට ඒ කියන්නේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා නම් ඒ ටික සම්පූර්ණයි. ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා ඉපදිලා මේ ධර්මය අහන්න ලැබිලා ඒ වගේ ටික සිද්ධ වෙනානේ තියෙන්නේ. එතනින් එහාට මේකේ ප්‍රතිඵල ගන්නවද නැද්ද කියන එක ඒ තම තමන්ගේ හැකියාව ප්‍රඥාව අනුව වෙන දෙයක් නිසා පරණ අතීතයටයි ඉති නෑ ඒක. මේ මොහොතේ ප්‍රඥාව මෙහෙම ගියවොත් තකින්න පුළුවන් කමක් තියෙනවා. මොකද අහන්න ලැබෙනකන් ඒ අවස්ථාව ලැබෙන්නේ අර අනිත් කාරණා සම්පූර්ණ වුණා හින්ද. අවබෝධයට පරණ ඒවයි කතාවක් නැහැ. ඒක මේ මොහොතේ සිද්ධියක්. මේ මොහොතේ නුවණින් බලන නම් මේ මොහොතේ අවබෝධ වෙනවා.
එතකොට දැන් බාහ්‍ය දාරු කීවි ඒ වගේ අයද ඒගොල්ලන්ට කොහොමද ඒක කියනව නේද? ඒ ආ වචන දෙකම ඒගොල්ලන්ට කොහොමද කියලා?
ඔව් ඉතින් ඒ ටිකමනේ අපි ඔය කතා කරන්නේ මාළුන් කෙපුත්තත් ඒ වගේ කෙනෙක්. ඉතින් ඒ ධර්මය අහුවහම අපිට අවබෝධන වෙන්නේ අපේ ප්‍රඥාවේ අඩුවක් මිසක් වෙන මොකක්කවත් අඩුකම් නෙවෙයි. මේක නුවණින් දකීමේ හැකියාවේ අඩු. ඉතින් ඒකයි ඒවම අපි අරන් ඔය කතා කරන්නේ. ඒකට දැන් ඒ පනපදේ අහලා තව ගොඩාක් අය සමහරට සෝවාන්. ඇයි අපිට ඕකම අහුවහම සෝවාන් වෙන්න බැරි? ඒක අපේ නුවණේ කියන්නේ ප්‍රඥාවේ අඩුවක්. අපි දකින විදිහ අඩුවක්. ඒක හදාගන්න අපි උත්සාහ කරනවා. මොකද්ද මේ අඩුව කියලා හොයලා බලලා ඒකට අවශ්‍ය දේ කරන්න ඕනේ. ඒකෝක අතීතයට දාලා හරියන්නේ නැහැ. අපිට මේ පාරමිතා මදි හරි මොනවා හරි ඒවා කියලා නැතන් ස්ටෝරිනෝගේ වැඩ. දැන් මේක මේ ඇත්ත දකින කොට තේරෙයි. ඉතින් මේක මේ ඒ මේක පුරකුත් නෙමෙයි නේද? අපි අර හිතන විදිය බලන විදිය පොඩි වෙනසක් වෙන්න ඕනේ ඇත්තට. දවෝ දෙයක් දැක්කට පස්සේ ඔක ඇති දෙයක්ුත් නැහැ. ඊට පස්සේ හිතන්නේ ඇයි මේක මේ අනිත් පැයට තේරෙන්නේ නැත්තේ කියලා.
ඒක සම්පූර්ණයි. ආයෙත් එක ડોක්ටර් කෝබ්ලගේ දැන් මෙහෙම හිතන්න පටන් ගත්තාම මේ විදිහට තුන් යනකොට ඇක්ටිව් වෙනවද කෙනෙකුට? දැන් මම දැන් මට නම් මට දැන් කවුරු හරි කෙනෙක් ලෙඩ වුණායි කියලා කිව්වොත් හරි මැරුණායි කියලා කිව්වොත් හරි මට හිතෙන මට එච්චර අර ඉස්සර ආපු තරම් කම්පණය සංවේගය එහෙම එන්නේ නැහැ. මම හිතුව මගේ ඒක වැරද්දක්ද මොකද්ද මේ කියලා.
ඒකම තමයි හිතේ දියුණුව කියන්නේ. අපි කෙනෙක් අසනීප වුණාට මැරුණාට ඇයි අඳන්නේ? ඉතින් ඕක සාමාන්‍ය සිද්ධියක්. ඕක නොවුනොත් නේ අඳන්නේ.
Exactly. ඔහොමම තමයි මට හිතෙන්නේ. මට හිතෙන්නේ මේක ඉතින් ඇත්තටම ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන් දෙයක්. අර ඒ විදිහට හිතනවා ඒක මට ඒකත් මට අහගන්න ඉතින් ඕක කෙනෙක්ගෙන් අහන්න බෑනේ. ඔය මේ කියන්නේ අරුගානේ අවබෝධයක් නැති කෙනෙක් තියෙන කෙනෙක්ගෙන් අහනවා මිසක නැති කෙනෙක්ගෙන් අහුව මොනව හිතයිද දන්නේ නැහැ නේද? ඒ ඕක මම කන්න තිබිච්ච ප්‍රශ්නයක් ඉතින්.
ඇයි දැනනවා කියන්නේ දුකටපත් වෙනවනේ. ඉතින් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගෙනේ මේක. ආතන්නාන්තල කවදාවත් හඳන්නේ නැහැ. දුකටපත් වෙන්නේත් නැහැ. අර නිකන් මේ කියක් කොහෙන් අර අපි ආපා කරන ඇදිවිච්චනේ දුක කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අයට කාටවත් ලෙඩ හැදෙන්න බෑ. අරම වෙන්න බෑ. ඒ කොහොම හිටුවා කියලා ඔක නොවි තියන්නේ නෑනේ. එකනේ අර විශාකාවට එහෙම දෙන්නේ අර මිනිපිරියක් මැරිලා අඳාගෙන එනකොට කියන දේ එහෙම නේද?
ඔව්
ඔව්. ඒක හිත වැඩෙනකොට එන සාමාන්‍ය දෙයක්. කිසිම මරණකදී පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. ඉතින් ඉස්සර නම් එහෙම හඳන්න පුළුවන්. ඇත්ත දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ කියලා හඳන්න තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒ තත්ත්වයට එන ඒ ලෙඩවීමටත් එහෙමයි තියෙන්නේ. ඒකෙන් කියන්නේ නැහැ මේ කරන්න තියෙන දේවල් කරන්න නැහැ කියන එක. කරන්න තියෙන දේවල් කරනවා. එයාට නැසෙනින් කියන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න ඕන දේවල් ටික කරනවා.
ඔව් එහෙම තමයි. ඔව්
එහෙම නැතුව ඔක අමුතුවෙන් දුක් වෙන්න දෙයක් නෙවෙයි. ඒ ගතිය ඒක හිතේ දියුණුවක්. ඒක අප්සෙට් එකක් නෙවෙයි.
හරි හරි. ඒක අපි දන්නේ නැහැ. දැන් ඔක අපි මේ ධර්මය හදාගෙන යනවා හමු වෙනවා. අනිත් එක දැන් අර ඩොක්ටර් සමහර හැමතිස්සෙම මගේ හස්බන්ඩ් කියනවා වගේ අපි ඉස්සර හුඟක් සුසයිඩේක ආශ්‍රය කරලා එන්ටර්ටේන් කරා. ඒවත් හුඟක් අඩු වෙලා අඩු වෙනවා. අඩු වුණා අඩු කරා. ඉතින් එතකොට දැන් සමහරක් වල මට හිතෙනවා අපි මේ නිකන්
සමාජ කොන් වෙලා
නෑ සමාජ කොන් වෙලාව නෙමෙයි ඒක නෙමෙයි මට හිතෙනවා අපි දැන් මොකක් හරි අපි නිකන් රිවියර් වෙලාවක් ගේද නැත්නම් මොකක් හරි දෙයක් වෙලාද කියලා අපිට ඒ කියන්නේ හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට මං හිතනවා. නමුත් දැන් ඒකයි මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් සාධාරණද මේ වගේ ධර්මයේ හදාගෙන හොඳට හිතනකොට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා.
ඔය ඉතින් ඔක සමාජයට නොගැලපෙන පුළුවන් ඒක. ඉතින් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ අනිත් අය අප්සෙට් නොවන ගානට අපි ඉන්න.
ඔව්
ඉතින් එහෙම නැත්නම් ඒක දැන් අනිත් අයට වඩා වෙනසක් වෙනවා අනිවාර්යෙන්ම වෙන්න ඕන නේද?
දැන් අනිත් එක දැන් ධර්මයේ කියන්නේ ඒ පැත්තට එහෙම දැන් අපි ඉස්සර ඇත්තම අවුරුදු ගානක් දිග්ගටම හැම මාසෙම පද ඉන්ටර්වයුවක් වුණත් කොහොම හරි ගියා අසපුවට ෆිල් ගන්න. එතකොට ඔය එක එක බෝධි පූජා යනවා තිනවනකම් අපි අනිවාර්යයෙන්ම යනවා. දැන් ඔව් දැන් මට නම් මම මේ මගේ හස්බන්ඩ් කිව්වේ අපිට දැන් අපි දෙන්නා රිටයර් වෙච්ච දවසක නම් කමක් නෑ ඔය වගේ දෙයකට ගියාට. මට තියෙන්නේ වීකෙන්ඩ් එක විතරයි. මට ඊට වඩා වටිනවා මේ වගේ එකක් අහලා බණක් අහලා ඒක ගැන රිෆ්ලෙක්ට් කර කර ඉන්නවා එක. මට මේ පූජාවල් කරන එකේ කිසිම මේ මං කියන්නේ එහෙම කරන්න ඕනේ නෑ කියලා. නමුත් ඒකේ මට මීනින්ග් එකක් ඇත්තට දකින්නේ
නෑ. ඒක හරියටම හරි. මං ඕනනම් එක්සැම්පල් එකක් දෙන්නම්. මේ ළඟදිමට හම්බ වුණා මේ අර කැලේ ඉන්න ආමුදුරු කෙනෙක් ළඟගල කැලේ මේ අසපුවලට සම්බන්ධ ආමුදුරු කෙනෙක්. මං අහුව දැන් වාහනේ මේ අයිනකට වෙලා ඉන්නවනේ අර ගොල්ලෝ අතන ඉද්දි. ඒකයි දැන් ඒ ධර්මයේ දකින අය එහෙම කරනවලු. මං අහුව අරවයි විහිදලා ඉන්න අය අපර සෞ ගොල්ලෝ කියලා. නෑ ඉතින් ඒගොල්ලෝ ඒ නුවණ අඩු අය තමයි ඉන්නේ. අතන ඉන්න අයත් කවදා හරි තේරුම් ගන්න පුළුවන් අය මේ වගේ පැත්තකට වෙයි කියලා. ඒක නෑ එතනත් තේරුම් ගන්න අය මේ ඉන්න තත්ත්වේ. යාර පුද පූජා තියන්නේ මේ දහම ගැන අවබෝධයක් නැතිකම. ඒවා කරන්න එපා කියන එක නෙමෙයි. මොකද ඒවා තුලින් ටික ටික මේ පැත්තට එන ගතියක් තියෙනවා. හැබැයි මේක ධර්මයේ දකින්න පුළුවන් කෙනා ආයි ගිහින් ඒවා කර කර ඉන්නවා කියන එක ඒක තේරුමක් නැති එක. ඒක හරියටම හරි දැන් ඊට වඩා වටිනවා ඔය මේ සමහරිට ගෙදෙට්ට වෙලා ධර්මයක් අහන එක ඒක විමසන එක. එතන භාවනාවක් කරන එක ඒක තනියෙන් කරන්න පුළුවන් ඔය කවුරුවත් නැති වුණාට. වෙනසක් වෙනවා ඔක දහම දකින්න රැකෙන.
ශුන්‍යාකාරගත වෙන්න වෙනවනේ.
ශුන්‍යාකාරගත කියන්නේ මේ දක් තමයි මේ ඇත්තටම මහරි කැමති පුළුවන් තරම් මේ කියන්නේ not loneliness but like in isolation වගේ ඉන්නනේ. ඒ කියන්නේ ඒකෝර මට හිතන දැන් හුඟක් වෙලාවට ඒ කියන්නේ මටම පුදුමයි විශේෂයෙන්ම මාගේ මට ඉන්නේ කෙනෙක් කියන්නේ කියන්න බෑ. මොකද මම හරිම social එකනේ. මේ ඔය සින්දු කියන්න dance කරන්න ඕවගේ වට හරි කැමති ඉන්නේ. දැන් මම ඒකේ සම්පූර්ණයෙන්ම අනිපැත්ත. ඒ කියන්නේ මම හරි කැමති පාඩුවේ පොතක් කියවන්න මේ වගේ ධර්මයක් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් ඇත්තටම අපිට නැහැ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. මෙහෙනම් නැහැ මේ වගේ මේ concept එක කතා කරන්න පුළුවන්.
මේක සනියම් කරන වැඩක්.
කමල් නම් වෙලාව හදාගෙන තියෙන ඕන තරම් තනියෙන් ඉන්න දැන්. මේ බණ අහන්න ඒවා බෑනේ කතා කරන්න ගියාම. ඔව්. මේකට වැටුනහම පේනවා මේ කවුරු හරි කතා කරන එක ලොකු කරදරයක්.
සම්පූර්ණ වැට.
ඒකට කියන්නේ එහෙම තේරුම එනවා දැන් Taman මොකක් හරි භාවනාවක් කරනකොට කවුරු හරි කතා නොකර ඉන්න disturb නොකර ඉන්න තාක්කල් ඒක හොඳට කරන්න පුළුවන්. ඒ වගේම ටික ඒ කලබල කියන තැන් වලින් අපි වෙන් වෙන්නේ ඒක මේ ඒක ටිකෙන් ටික එනවා ඉතින්.
ඔක ඔය ටික අහගත්ත එකත් මට හරීම ලොකු දෙයක් මේ ડોක්ටර් කුගලගේ. මොකද දැන් නැත්තම් මේ කෙනකින් අහන බැහැ නේද. දැන් මේ සාමාන්‍ය කෙනකින් ඇහුවට වැඩක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ සිංහලෙන් තේරෙන්නේ නැහැ. ඉතින් මට ඔක මේ අහපු ටික ධර්මයේම නෙමෙයි. කියන්නේ ධර්මයේ කරුණු කියනවා. නමුත් මේ අනිත් මේ නිකන් ආපු සාමාන්‍ය ජීවිතයේ දේවල් අහන කෙනෙක් නැතුව ඇත්තටම හිතේ.
ඔක දැන් මෙහෙම එකක් මට මතකයි. සමහර දැන් අපි ඔය භාවනා කරන්න තැන්වලට ගියාම රිට්‍රීට් වලට එහෙම ගියාම ඉතින් කට්ටිය දැන් උදේ දකිනකොට ගුඩ් මෝනින් කියනවා අර මේවා. ඉතින් ඒකත් කරදරයක් වෙලා ඒකත් ටයිම් වෙනවා. ඒකත් මේ භාවනාවට කරදරයක්. ඒක නෑ. මේ වගේ ලෙවල් එකකට එනවා ඉතින් මේක කරගෙන යනකොට.
අනිත් එක මම ඉස්සරින්දලම මනුයි රිට්‍රීට් කියන එක මම අමුතු විදිහට දැක්කේ. මට හිතෙනවා මේ රිට්‍රීට් කියන එක මන් දන්නේ මගේ මේක හරිද කියලා. මට හිතෙනවා මේ රිට්‍රීට් කියන්නේ කිසිම බොරු වැඩක් කියලා ඉස්ස සෑඩ් වගේ කියලා. මොකද මට හිතුනේ දැන් ඕකට හරි ලස්සන කතාවක් තියෙනවා අර මේ එක බණක මම හෙව කවුද මට මතකයි හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කියන එක මිනිස්සේ යතුරක් නැති වෙලා ඇවිල්ලා ඒ මනස හොයනවලු අර මොකද කානුවක් මේ ලයිට් කානුවක් යට එමක හොයනවලු. එතකොට මේ යාගේ නවලු මොකද්ද හොයන්නේ මේ මගේ යතුර කිව්වලු. එතකොට මෙයා ගැහුවලු එහෙනම් දැන් යතුර කොහෙද නැති උනේ කාමරේ දෙකට කිව්ව නැති උනේ. එතකොට ඇයි මෙතන හොයන්නේ කිව්ව මෙතනනේ ලයිට් එක තියෙන එක නිසා මෙතන හොයනවා කිව්වා. ඉතින් මම ඕක ගලපගත්තා. ඒ කියන්නේ ඇත්තටම අපි කොහේ හරි රිට්‍රීට් එකකට ඉඳගෙන බොහොම හොඳට කෑම ටිකක් ළඟට දීලා කිසිම සද්දයක් නැතුව ඉන්නකොට අනිවාර්යෙන්ම කොහොම හරි ඉන්න පුළුවන්. නමුත් මේ සමාජයේ මේ ගැටිලමින් අතරේ මේ ජීවත් වෙනකොට මේ ඔක්කොම ප්‍රශ්න එන්නේ. එතනදී අපි අතුරු නැතිවන්නේ අපිට එතනදී තමයි අතුරු හොයාගන්න ඕනේ. ඉතින් එතකොට තමයි මට මේ නියම මේ දැන් මේ අපි මම සුදර්ශන් ස්වාමීන් වහන්සේගෙන් ගාක් අහගෙන ඇහිලා ඇවිල්ලා ඒක තමයි ෆලෝ කරේ. මේ ඩොක්ටර් පොගලගේ දැන් මේ කියන දැන් මේ ටික මේ අපිට ළඟදී හම්බුනේ. එතකොට මේකෙන් දැන් ආනේ මීට වඩා දැන් ඉහළ තත්ත්වයක් මේකට වඩා හොඳට හිතන්න පුළුවන් තත්ත්වයක් ඉහළ තත්ත්වයක් මේ කිව්වහම එතකොට දැන් මේක හැමතිස්සම කරන්න ඕන එකක් නේ. Every minute, every second, මේක කරන්න තියෙනවානේ.
එතකොට ඒ කරන්න ගියාම කරන්න අමාරුයි කියලා හිතනවනම් හිත දුවනවා වැඩි කියලා හිතනවනම් එතකොට තේනවා මේ සමාධිය ටිකක් හදාගත්තා නම් හොඳයි නේද කියලා. අන්න එතකොට තමයි අර වගේ දැන් රිට්‍රීට් එකක් කියන්නේ අපි අනිත් ප්‍රශ්න වලින් අයින් වෙලා ඒ කියන්නේ ගෙදරත් නිවි. ගෙදර හිටියාම ගෙදර වැඩ එක එක ඒවා තියනානේ කරන්න. ඒවා මතක් වෙන්නේ නැහැ වෙන තැනක හිටියාම. අපන්ත තියෙන්නේ භාවනා කරන එක විතරයි. ඒකට එහෙම පරිසරයක දවස් 3-4ක්වත් ඉන්න පුළුවන් නම් අර හිත එකඟ වෙන ගතිය වැඩි. සමාධිය හදාගන්න ඒක පරිසරේ උදව් වෙනවා. එතකොට සමාධිමත් හිත ඊළඟට ආයෙ ආවහම දැන් විදර්ශනය කරන එක්කනාට ඒක වටිනවා. හැබැයි ඕක දැන් ඒකෙන් කියන්නේ නැහැ ඕගොල්ලෝ යන්න ඕනේ කියලා ඒවට. දැන් මේ මට්ටමට එනකොට ඔයා කියුවේ එක හරි. සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න තියෙන අතරෙම මේක යොදන්න පුළුවන් නම් ඒක තමයි හරි විදිහ. ඒක අමාරු කියලා දැනෙනකොට තමයි අර වගේ ටිකක් කර නිෂ්කලංක තැනකට ගිහින් හිත එකඟ කරන එක පුරුදු කරගන්න ඕනේ. එහෙම නැතුව දැන් රිට්‍රීට් වලට ගිහින් විදර්ශනාව කරනවායි කියන එක නම් නිකන් බොරුවක් ඒක. ඒ කියන්නේ කරන්න බැහැ නෙවෙයි. විදර්ශනය කරන්න ඕනේ මේ හැම මොහොතක සාමාන්‍ය ජීවිතේ ඉඳන්. එහෙම කළොත් ඒක ඉෆෙක්ටිව් වෙද්දි දැන් ඔය වැඩ එකක්වත් නවත්තන්න ඕනේ නැහැ මම නම් කියන විදිහට. ඒ වැඩක් කරන අතරෙත් විනාඩියක් දෙකක් හරි මේ කියන දේ බලන්න. ඔය ආයතන විදිහට දැන් ගොඩක් අහලා තියෙනවනේ නේද? ඒ වගේම කුත් ප්‍රශ්න තියෙනවද අපි ඔය කියන ඒවා වල කලින් ප්‍රශ්න වගේක් අහලා වසන්ත ඇහුවා. ඉතින් මං කිව්වා ඔයාට උත්තර දීලා හරියන්නේ නැහැ මේවා ප්‍රශ්න තියෙන කෙනාම ඇහුවොත් එයාට කියන්න පුළුවන් කියලා.
කොහොමද කියන එක ඇහුවා ප්‍රශ්නේ
නිරුද්ධ වෙන්නේ. දැන් මට මම ඒක තේරුම් ගත්තේ මේ විදියට. දැන් අර සේවලම තමයි තේරුම් ගත්තේ. ඒ කියන්නේ හැමතිස්සෙම මෙතන අපිට මේ එළියට දැන් සබ්ජෙක්ට් ගත්තාම අර හැමතිස්සෙම කියනවා වගේ හැන්නේ සබ්ජෙක්ට් එකක් තියෙන සබ්ජෙක්ට් එනවා. ඉතින් සබ්ජෙක්ට් එහුණා ඒ සබ්ජෙක්ට් දැන් ඇචේලා නිරුද්ධ වුණා. ඒක ඒක තියෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ අපි ඒකට ගොඩක් දේවල් හිතෙන් අරගෙන හිතෙන් හදාගෙන පෙර දේවල් මේ ඒකට අදාළ කරලා මං හිතුවේ අර ඇත්තම ඔය ඇස උපද්දනවා රූපය උපද්දනවා කියන කතාව ඔය ඉන්කමින් එකෙන් නෙමෙයි වෙන්නේ. ඉන්කමින් එකෙන් කියන්නේ සද්දයක් එළිය ඇති වුණා ඇතුළට ආවා සද්ද ඇහුණා. නමුත් ඊට පස්සේ අපි හිතෙන් ඕකට දානවානේ ආ මේක මේ කුරුල්ලෙක්ගේ සද්දයක් මේ කුරුල්ලා නම් අර මේ ගිරව හරි මොකක් හරි මේ එයා මේ වෙලාවට තමයි කෑ ගහන්නේ. දැන් ඔතන ඇති ඔය වගේ දේවල් ගොඩක් මවා ගන්නවා කියන්නේ ඒ පුලින් ඒක මවාගෙන අපි ආයෙමත් ඕක කන කියන ආයතනයේ දාලානේ දානවනේ. එතකොටනේ අපි ඒතරේ මනසෙන් දානවා කියන එක එතන තමයි ඔන්න කණ ඉපදෙන්නේ. ඒ කියන්නේ අර දෙවි පාර අනිත් පැත්තට යන එක. ඊට පස්සේ එහෙම ගිහිල්ලා අපි අර අහපු සද්දයට ජීවයක් දීපු එක. ඔන්න එතන තමයි මම හිතන්නේ ඉපදුවා කියන්නේ. එතන තමයි රූපේ ඉපදුවා. ඒ කියන්නේ ශබ්ද රූපේ ඉපදුවා. මෙතනදී කණ ඉපදුවා. එතකොට ඕක දැන් අපිට හිතන්න අපි දැනගන්නකොට අපි හිතන්න පුරුදු වුණාම මේක ශබ්දයක් විතරයි මේක මම මේ මනසින් නේද මම මේක කරේ කියන එක අර නිරෝධ වෙනව නූපදින ගතිය අපිට ඒ කියන්නේ අපිට දැනගන්න පුළුවන් අපිට ඇති කරගන්න ඉතින් ඒක ගොඩක් ඇක්ටිව් කරන්න තියෙනවා ඒක දැනගන්න පුළුවන් ඒක කොහොම තමයි මම අවබෝධ කරගන්න. ඒතර ඒක හරියද ඒකද ඒක නේද ඔය අසති කියන්නේ කියලා.
ඔව් ඒක දැන් තමයි පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි මම කියුවේ අර වෙන වැඩ කරද්දි විනාඩියක් දෙකක් හරි ඒක බලන්න. ආයතන වැඩ කරන්නේ නැහැ. ඒකට අපි සාමාන්‍ය පුරුද්දෙන් ලෝකෙට අහු වුණාට ඇත්ත ඇති හැටි ලෝකේ උපද්දන්නේ නැහැ. කියන එක හිතට දැනෙන්නේ හිතේ හදපු එකනේ එළියෙන් තියලා තියෙන්නේ කියන පැත්ත. ඒක තේරුම් ගත්තා නම් ඒක දෙන්නම එකම තමයි කරන්න තියෙන්නේ.
එතන ඔතන ඕකම නේද අසත්‍ය කියන්නේ. ඒ කියන්නේ ඔය කන නැස්සන් කියන්නේ ඒ ඕක.
ඔව් දැන් ඒක පෙන්වන්න අසත්‍ය මට්ටමට එනවා. ඔව්. ඊට කලින් තියෙන සති තියනවා කියන මට්ටම. එතකොට ඒ ඇති උපද්දන හේතු ටික තමයි ඕක පෙන්වන්න අයින් වෙන්නේ. ඒක අපි ඉස්සෙල්ලා බාහිර රූපෙන් පටන් ගන්න. එතකොට බාහිර රූප තියෙනවා. සති කියන මට්ටමේ තමයි ලෝකයා ඉන්නේ. ඉන්දක් සති සති චක්කුඥානේ සති කියලා අපේ ඉඳන් ප්‍රපංචයට යනකන් යන්නේ. ඒකට මේක සිහියෙන් නොනින් පෙන්නකොට අර විදිහට ගියේ මේ අවිද්‍යාව මුලාව තියෙන හින්දානේ කියන පැත්තට පේන. ඒක පෙන්වන්න ඒක තමයි මේ හිතට ඇත්ත පෙන්වලා දෙනවා කියන්නේ. අරව උපද්දනයක ටිකෙන් ටික අඩු වෙනවා බාහිර රූප. ඒකට මේ බාහිර රූප උපද්දනයක අඩු වෙනකොට තමයි අජත්ත රූපේ උපද්දන එක දකින්න ලේසි වෙන්නේ. එනම් මේ ඇහත් ඔය විදියට නේ උපද්දලා තියෙන්නේ. කනත් ඔය විදියට නේ උපද්දලා තියෙන්නේ. කියලා ඒ පැත්ත පේන්න ගන්නවා එතකොට. මකට මේ ශරීරෙත් ඔය විදියට මේ උපද්දලා තියෙන්නේ. රේලිය රූප හැදුවා වගේම. හිතේ හැප්පේකේ ඇත්ත නොදන්න හින්දානේ ශරීරයක් පිළියරන් තියෙන්නේ. එහෙම දකින්න පුළුවන් වෙනවා. ඒතර ඒ ඔය දෙපැත්ත හොඳට පෙන්වන්න ඕන. ආයේ කානුපස්සනාව කියන්නේ අජ්ජත්ත. ඉතී අජ්ජත්තං ආකායේ කානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කානුපස්සී විහෙරති කියන්නේ. ඒක ඇත්ත දෙන්නනවා හිතට. ඒකට ඒක කරනකොට තමයි ඔය අසති කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අයි මේ මුලාවෙන් හදපු එකක් නේ අපි බාර අරන් තිබුණේ මෙච්චරකන්. ඒකට මුලාව නැති වුණත් ඕක අහම දෙයක් පිහිටන්නේ නෑනේ. පිහිටුවේ අවිද්‍යාව මත. විද්‍යාව නැත්තම් පිහිටන්නේ නැහැ කියලා නුවණක් එනවා. ඒ තමයි අසති මට්ටම. හැබැයි ඒ අසති මට්ටම හරියටම රඳාපවතින්නේ නම් අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. ඒකෙන් රහත් වෙන්න ඕන. එතනින් එහා ඔය නිකන් නුවණට පේනවා මේ වගේ දෙයක් නේ කියලා. නැත්නම් ඒ අසති මට්ටමේ ඉන්න බෑ.
ඔව්. ඒකනේ අර සූත්‍රයේ කියන්නේ මොකද මේ මොකද මහා මූලපරයය සූත්‍රයේ අර මඤ්ඤති නමඤ්ඤති මාමඤ්ඤති කියලා අර සීක පුත්කලයා ඒ කියන්නේ දැන්
කියන්නේ ඉතෝ මඤ්ඤති සීක පුත්කලයා මඤ්ඤති රහතන් වහන්සේ න මඤ්ඤති තත් රහතන් වහන්සේ මඤ්ඤනා කරන්නේම නැහැ මොකද අවිද්‍යාව නැති හින්දා
ඒ මට වැවතෙනවා හැබැයි ඒ දැනුව තියෙනවා.
ඔව් එයායි වැරදි කියලා දැනගෙන මිදෙන්න උත්සාහයක යෙදෙනවා. ඒක තමයි මාමඤ්ඤති කියන්නේ. තාම අහු වෙනවා ඒ උනාට වැරදි කියලා දන්නවා. සම්මා දිට්ඨියෙන් පෙන්නවා ඕක ඔය පරණ පුරුද්දට නේ ඔකට අහු උනේ. අභිත්‍යා තියන්නේ ඔකට අහු උනේ. කියන එක සම්මා දිට්ඨියෙන් පෙන්නවා.
ડોක්ටර් කොග්ගලගේ මට අපි දැන් කතා කරන හිතමු දැන් රහතන් වහන්සේටත් පටිච්ච සමුප්පාදයක් වැඩ කරනවා නේ. සම් කිසි විදිහට
ඇයි නෑ කියන්නේ පටිච්ච සමුප්පාදේ රඳාපවතින්නේ අවිද්‍යාව මත.
අවිද්‍යාවෙන් තොර?
අවිද්‍යාවෙන් තොර කොහෙද තියෙන්නේ පටිච්ච සමුප්පාදේ? මොනවද ඉතුරු වෙන්නේ?
දැන් මට හිතුණා එහෙම දෙයක් අවිද්‍යාවෙන් තොරව
පටිච්ච සමුප්පාදේ. පාදන පත්‍ය බහිනයි දැන් අපි කිව්වොත් ලා දැන් තියෙනවනේ සලායතන කියලා ඒකද සලායතන දැන් පරිසරමුපාදේ කියන්නේ සලායතන උපදීම ගැනනේ.
ඔය අවිද්‍යාව හේතුවෙන් උපදිනවා සලාය එක නැහැ කියන
එක. ඒ කියන්නේ අර ඊයේ ඩොක්ටර් කොබලගේ කිව්වේ එතන හිතන්න ඕනේ කියලා අර මේ වෙලාවේ උපදින දැන් අපි හිතමු දැන් ආයතන හැදෙන ආහාර තණ්හා පුරාණ කර්ම අවිද්‍යාව කියලා. එතකොට ඔය අවිද්‍යාව කියන එක කියවච්චම හිතන්න ඕනේ කියලා මේ වෙලාවේ අවිද්‍යාව නිසා මේ වෙලාවේ උපදින ආයතන
එක මේ හතරෙන් එකක් කරේ නැහැ කියන්නේ හතරම නැහැ කියන්නේ.
ඉතින් මම හිතන්නේ මේ අවිද්‍යාව දුරු පුරාණ කර්ම නිසා ආයතන ටික
තියෙනවා. අවිද්‍යාව දුරු වුණා නම් අනික ක්‍රම යෙදෙන්නේ
නැහැ. ප්‍රත්‍ය එකක් කරේ නැති වුණොත් ඒක හැදෙන්න බෑනේ.
ඇහැ හැදෙන්න තියෙන කාරණා හතර මේකයි. මේ හතරෙන් අවිද්‍යාව දුරු වුණා කියන්නේ
හැදෙන්න බෑ.
එහෙම බලන්න දැන් ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහමද කියලා හොයන්න. දැන් අපි ඇහැක් තියනවා කියලා දැනගන්නේ අනිවාර්යයෙන්ම පෙනීම සිද්ධ වෙන්න ඕනේ. දෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් තියනවා කියන්න බෑ නේද? ඒකට පේන හිඳයි ඇහක් තියනවා කියන්නේ. දැන් ડોක්ටර් කෙනෙක් වුණත් බලන්නේ ඇහ පේනවද කියලානේ. අර එක ඒවා කියවන්න පුළුවන්ද කියලානේ නේද? එතකොට දෙනීම මත තමයි ඇහ තියනවා කියන එක තීරණය වෙන්නේ. පේන්නේ නැත්නම් ඇහක් තියනවා කියන එකට තේරුමක් නැහැ. සම්මතයට කියනවා විතරයි. ඒ කියන්නේ අර දැන් බෝනික්කගේ ඇහක් තියනවා කිව්වට ඒක සම්මතයක් මිසක් අර්ථෙන් ඇහක් නෙමෙයිනේ. එහෙනම් පෙනීම සිද්ධිය තුල තමයි ඔය ඇහ කියන කතන්දරේ එන්නේ. එතකොට බලන්න දැන් දැකීම වෙන්න නම් අපි අහලා තියෙන්නේ ඇහි රූපේ තිබුණොත් තමයි දකින්න පුළුවන්. නැත්නම් නේද? එතකොට ඒක තමයි සාමාන්‍ය ලෝකයා දන්න දේ. ඇහ තියෙන්න ඕන රූපයක් තියෙන්න ඕන දකින්න ඊළඟට විඥානයක් පහළ වෙන්න ඕන. ඒක වුණොත් තමයි දැකීම වෙන්නේ කියන්නේ. නේද? දැන් ඔන්න බලන්න ආයතන පිරිසිඳ දැකීම තුළ දැන් ලෝකයා දකින මට්ටමින් පොඩ්ඩක් එහාට යනවා. දැන් ඕගලන්ට පැහැදිලි ඇති දැන් දැකීම වෙන්න බාහිර රූපේ තියෙන්නම ඕනද? වතුරේ බල්ලව ස්ත්‍රී කරගන්න වතුරට එබෙන බල්ලව. බාහිර බල්ලෙක් ඉන්න හින්දාද උට පේන්නේ බල්ලෙක් වගේ? නෑ. දැන් එහෙන් දැකීම වෙනවා. දැකීම වෙන්න බල්ලෙක් ඉන්න ඕනේ නෑනේ. බාහිර රූපේ තියෙන්න ඕනේ නෑනේ. නේද? ඒ වගේ තේරුම් ගන්න අපි දකින එකකටවත් ඒ දැකීම සිද්ධ වෙන බාහිර රූපේ තියෙන්නම ඕන කියලා එකක් නැහැ. ඒක අපි හිතාගත්තු එකක්. බාහිර රූපේ තියෙන හින්දාමයි පේන්නේ කියන එක. ඒ කියන්නේ බාහිර රූපයක් පනවන්නේ පෙනීම මත. අපි පේන හින්දා තමයි ආවේ එළියේ තියෙනවා කියලා පනවනවා. බල්ලා වතුරට එබිලා කරන්නේ ඕකනේ. මේ පේන්නේ එළියේ බල්ලෙක් ඉන්න නිසා කියලා පනව ගන්නවා. ඒකට අපිත් ඇහි මුලාව තියනකන් ඔය මට්ටමේ තමයි නෙමේ පේන්නේ එළියේ දේවල් තියෙන නිසා. එළියේ දේවල් සිපුනත් පිටත තත්ත්වෙ නෙවෙයි. ඒක අපි අවියව මත තියෙන කතාවක්. නේද? ඒක පැහැදිලි නේද?
ඒක පැහැදිලි. දැන් බාහිර රූප තියෙනවා කියලා පනව ගන්න අපේ ඇහි තියෙන මුලාව මතමයි. ඒක හරි. දැන් බල්ලාට නෑ ඒක රෙදිමිද? අපිට දැන් බල්ලා දැන් මෙතන රූපේ අර ඡායාව දැක්කද එතන බල්ලෙක් නෙමෙයි නින්නේ මේ ආගේ මුලාව නිසා තමයි බල්ලා ඉන්නවා කියලා කිතුයි. දැන්
එතකොට දැක්කා ලෝකේ මොනවා හරි තියෙනවා කියනවා නම් ওই මුලාව මතම නේද
කියන්නේ. හරි.
දෙයක් ගැන කතා කරමු.
එතකොට හරි ඒ කියන්නේ ඕක එතකොට එහෙම ගත්තාම ඒක ඉන්වර්ස්ලි ගත්තාම ඊට පස්සේ ඒ කියන්නේ රූපයක් තියෙන්න ඕනේ ඇහක් උපදින්න අපි ඒක තියෙනවා කියන්නේ ඇහැ රූපේ දෙක එකදම පරිච්ඡ සම්පූර්ණ වගේ නෙවෙන්නේ. ඒ කියන්නේ අපි ඒක මුලාව නැති කරාම ඒ කියන්නේ අපි රූපයක් උපදින්න නැහැ කියන්නේ. ඒ කියන්නේ ඇහත් නැහැ.
ඒක තමයි ඉස්සෙල්ලා බාහිර ආයතනෙන් බලන්න. බාහිර ආයතන කිරිසිඳ දකින්නකොට බාහිර ආයතන සියරම අපි මෝඩකමට පනවපුවා. එළියේ තියෙන දේවල්. ඇයි ඒව පැනෙන්නේ? දැකීම හින්දා දැන් බල්ලා නිකම්ම වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ උට පේන හින්දා යූ කියන්නේ. මේ පේන නිසා අනෝගත්තු දෙයක්. හැබැයි පෙනීමට අයිති නැහැ බාහිර රූපේ. අපිට නොපෙනෙන පෙනීම කියන සිද්ධියට බාහිර රූපේ අයිති නැහැ. ඒ අවිද්‍යාව මතයි අපි හිතාගෙන ඉන්නේ. ඒ දේවල් තම ඕන ඒ නිසා තේින්නේ කි. අන්න ওই පැත්තෙන් ඒ පුලාව කඩන්න ඕන. ඒ කියන්නේ ආහිර රූපෙට තියෙන. හරි.
හරි.
ඒකට තමයි ඒක රායයි බලන්න කියන්නේ, ඉදර්ශනය කරන්න කියන්නේ. ඒකට ඕක පුදුට පේනවා මේ ඉඩියේ තියෙන හැම රූපෙත් මේ කියන දේවල් නේ අපේ මනසට අපි තියෙන බල්ලගේ මට්ටම කියන්නේ ලෝකෙට අයිති මට්ටම. මේ බල්ලගේ මට්ටම කියන්නේ. ඒක ප්‍රඥාවෙන් දකිනකොට පේනවා ඒවා ඔක්කොම මේ පවතින දේවල් නෙමෙයි, අපේ මුලාව මත, විද්‍යාව මත තමයි අපි එහෙම හිතලා තියෙන්නේ තියනවා කියලා. ඒ තියෙන දෙයමයි මේ දැක්කේ කියලා. හැබැයි එහෙම හිතලා තියෙන්නේ පේන හින්දා මිසක් පේන්නේ නැතුව නෙවෙයි. පෙනීම මත ඉඳගෙන තමයි අපි බාහිර රූපේ පැනෙන්නේ. එන නුවණක් ඒ. පෙනීමට අයිති නැහැ බාහිර රූපේ. හැබැයි පේන හින්දා අපි විශ්වාස කරනවා ඉලියේ රූපයක් තියෙනවා කියලා. මේ පෙනෙන්නේ කියනවා කියලා කල්පියාවෙන් කරනවා. ඒකට පේනවාද බාහිර රූපේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නේ කියන එක. දරා විද්‍යාව නැති වුණා නම් බාහිර රූපයක් ගැන කතා කරයිද?
බලට විද්‍යාව නැත්තම් බල්ලා හිතන්නේත් නැහැනේ.
බල්ලා ඒ ඇත්තට දවසට වත්තට පුරන්නේ නැහැ.
ඔව්. එතකොට දැන් ඇහැ නැහැ කියන්නේ, ඒ කියන්නේ රූපයක් නැත්තම්
දැන් බාහිර රූපී ඉස්සෙල්ලි කරගන්න.
ඔව්.
හරි. දැන් ඊළඟට හිතන්න දැන් මුළු ලෝකෙම ওই විදිහට අනෝපු වේවනි බාහිර ඒව කිසි ප්‍රයක් පවතින්න බෑනේ. ඒතකොට එලි තේරෙනවද ඒක?
ඔව් තේරෙනවා
තේරෙනවා.
දැන් එළියේ කිසිම රූපයක් නැත්තම් අපිට ඇහැක් ඕන වෙයිද? මොනව දකින්නද ඇහැක් ඕනේ? ඇහැක් ඕන වෙන්නේ රූප දකින්නනේ.
ඒක ප්‍රසාද කියන කතාව.
හැබැයි දැන් ඔත්තුන්ගේ බඩ තියෙන්නේ අර තියෙන්නේ නෑ අර මොන පරිණිවාණයද?
ඔක්කොම දේස පරිණිවාණය දී ඔක්කොම කෙලෙස් නැති. ඔව් එතෙන්ට යන්න කලින් මේක නුමනින් හිතන්න. දැන් බුදුහාමුදුරු කියන්නේ ආයතන පිරිසිඳ
දකින්නනේ.
ඔව්
කියලා බලන්න. ඔන්න බාහිර රූපේ දැන් පිරිසිඳව දැක්ක බාහිර ආයතනේ.
ඔව්
ළඟට තියෙන අජ්ජත් ආයතනේ පිරිසිඳ දකින්නවා. කොට දැන් මම ඒ හිතන්න එක පැත්තක් කියලා පැති ගොඩක් තියෙනවා. දැන් ඔයා මේ මොහොතේ දකින්නවක් කර දිහා බලනකොට මගේ ඇහැ තියෙනවා කියලා පේනවද?
නෑ.
නෑ. එළිය රූප පේනවා, ඇහැ පේන්නේ
නෑ. ඔව් අනිදස්සන.
එහෙනම් ඇහැ තියෙනවා කියලා කිව්වේ කවුද? දැනගත්තේ කොහමද? අපි රූපේ නිසා අපි කියපු දෙයක්. ඇහැ ගැන අහලා නැති පොඩි ළමෙක් හිතන්න. ඔව්. සතිලක දරුවෙක් අටත් පේනවනේ. එයා දන්නවද ඇහෙන් දකින්නවා කියලා? නෑ, ඇහැගෙන අහලා නෑ, දැනුමක් නෑ. එයාටත් පේනවා. පෙනීම කියන එකට ඇහැයි තියෙන්නේ. අපි තමයි පේන්න නම් ඇහක් තියෙන්න කියන එකක් පෙර දැනුමක් මත නේද ඒක දාගන්නේ. මේ පේන්නේ ඇස්කින් කියන එක.
හරි.
ඒ කියන්නේ මේ මොහොතේ ඇහැ දකින්න බැයි නම් තීතේ ඇහැ දකින්න පුළුවන් වෙයිද? දැක්කලා නැහැනේ කවදාවත්. තීතේ කරන්නේ රූප බලන එකනේ. ඉතින් රූප බලනකොට ඇහැ පේන්නේ නැත්නම් කොහොමද ඇහැක් ගැන දැනගත්තේ? ඒක තනිකර දැනුමක් විතරයි මේ අපි එකතු කරගත්තු. දැනුමක් අතයි මේ ඇහැක් තියනවා කියන්නේ.
එයා පේනවා ඇහෙනවා දැනෙනවා කියන දේ ඔක්කොම වෙනවා. එයා දන්නේ නැහැ. අහන්න මොකද දන්නේ නැහැ. ඒ අරවටික කියනවා. දැන් අපි ලොකු වුණාම අපි දැන් ඕවද ඇහෙ එළිය තියෙන ඒවා ඔක්කොම ඉස්සරයි කියලා මේ අභ්‍යන්තර රූපات ඔක්කොම දැන් ඔබත් දැනගෙන මෙහෙමයි මෙහෙමයි කියලා දැන් අපිට දැනුම ගොඩයි නේ.
ඇහැ ඇහැ අයිතිත් නැහැ කියන නුක්ක් එන්නේ. දැකීම කියන එකට බාහිර රූපය අයිතිත් නැහැ, ඇහැ අයිතිත් නැහැ. දැකීම කියන්නේ පේනවා කියන සිද්ධිය විතරයි. ඒක මත ඉඳගෙන ඕක ගැන හිතන්න ගිහින් තමයි අපි පේන්න නම් එළිය රූපයක් තියෙනවා. පේන්න නම් ඇහැ තියෙනවා. අපි හිතෙන් එකතු කරන ඒවා. ඒකතරගන්නකෙ හිතෙන් එකතු කරන කීමේ සිද්ධියට චක්කු විඥානෙට ඇහැ දකින්නත් බෑ රූපෙ දකින්නත් බෑ. හැබැයි ඒකට පේනවට අමතරව දෙයක් පැනෙවුවොත් එතකොට තමයි කියන්නේ එවිට බාහිය ඔබ එයින් පිහිටයි කියන්නේ. ඒ වගේ තමයි එහිත් පිහිටයි මෙහෙ නැහැ පිහිටයි ওই විදිහට එනවා. පොඩ්ඩක් හිතන්න.
ඒ අනිතන තමයි අර දිත්තේ දිත්ත මත්තන් කියන එක එන්නේ. දැකීම තියෙනවනේ.
ඔව්.
දැකීම අන්න ඒක තමයි ඒ කියන්නේ. දැකීම තියෙනවා. ඒකට මුකුත් වුනේ නැහැ. හැබැයි එතනින් ඉවරයි. ඒතර හතන් වාසෙට දැකීම තියෙනවා. එතනින් ඉවරයි.
ඒ කියන්නේ ඇහැට හවුලක් නැහැ, රූපයට හවුලක්
නැහැ.
අතරමැද්දෙත් නැහැ. ඔව්. එයාට ඒකෙන් එයාට ඇත්ත වශයෙන් ප්‍රඥාවෙන්නේ පේන්නේ.
ප්‍රඥාවෙන් පේනවා.
ඡායි ඒක මට හරි සන්තෝෂයි. මට අද හරියට පැහැදිලි වෙනවා.
අපේ මේක ඔය පැහැදිලි වුණා වගේම ආපෝ නැති වෙන ටග් ගන්න.
ඒක ආය ආය අහනකොට තේරෙන්න පටන් ගනියි හොඳට. ඔක ඔය එකපාරට ඒක විෂුවලයිස් කරගන්න ටිකක් අමාරුයි. මොකද ටයිම් ස්පේස් එක වක් අපිට හිතා ගන්න බැරි ස්පීඩ් එකට නෙමෙයි වෙන්නේ ඒකයි.
ඔය ડોක්ටර් කෝගලගේ මට දැන් මේක සෑහෙන්න අර කියන කතාව මම තේරුම් ගන්න හුඟක් උත්සාහ කරා. දැන් මට දැන් සෑහෙන්න තේරෙනවායි කියන්නේ.
ඒ එතන ඒකම තමයි මාළුකේ පුත්‍රයෙක්ෙත් කියන්නේ. ඒක වෙන විදිහකට කියනවා තේරුම් කරලා.
ඔව්.
අරකේ අරයට කියන්නේ ටිකක් නෙවෙයි. අරක විනාඩියක් විතර ඇතුළතේ ඔක්කොම ඉවරයිනේ කතාව.
මට දැන් ඒකම හරි සතුටුයි මේ කාද මේ.
සමානකෝ කියනවා කිව්වට ඒ වගේ මේ තරම්
ඒගොල්ලෝ කියන්නේ ඒක ඒක මේ ඒගොල්ලන්ගේ පිටට ලැබුණ එකක් කියලා වගේ කියන්නේ හැම වෙලාවෙම.
ඔව්.
එහෙම දෙන්නන්නේ ඒක ඒගොල්ලන්ගේ ඉස්සර මේක උඩට අර දැන් ડોක්ටර් කොගලගේ කියනා වගේ මේ ඉස්සර පිටට අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව. එතකොට මේ ප්‍රඥාව දියුණු වෙන්නේ දැන්.
ඔව්.
මේ හැබැයි තියෙන අපි එතෙන්ට ගියේ නැතු ඒක කරේ නැතු ඊට ප්‍රඥා දියුණු වෙන්නේ නැහැ නේ.
සරණයි.
සරණයි.
ඒ දැන් ડોක්ටර් කොකලගේ මේ දිත්තේ දිත්ත මතන් කතාව මට දැන් ටිකක් සෑහෙන්න අවබෝධ වෙගෙන ආවා මේ ඔබතුමා මේ ඔබ කියපු විදියට නම් හරිම ෂෝ.
දැනගත්තට මාසි ඒක ඉතින් ප්‍රැක්ටිකලි කරන්න ඕන.
ඔව්.
බබහුලී කතා කියනවනේ.
ඔව්.
ඒක අඩුකම තමයි අපිට ආයේ ආයේ ඔබ පැටලෙන්නේ. කරනකොට වතාව ක්‍රිය
වෙනවා.
අපාරටම කැඩෙන්නේ නැහැ. මොකද අපි ඇහැ තියනවා කියන එකේමනේ ඉන්නේ. දැකීමට ඇහැ අයිති නැහැ. දැකීමට බාහිර රූප අයිති නැහැ කියන එක ආයෙ ආයෙ පෙන්වන්න ඕන.
දැන් මෙතන කිව්වේ චක්විඥාණයට ඇහැ පේන්නේ නැහැ, රූපේ පේන්නේ නැහැ. චක්විඥාණය යමක් දැනගන්නවා. එතකොට ඒක නිසා තමයි කිව්වේ ඔයා ඒක ඒ විදිහට හොඳට දැනගත්තොත් ඔයා ඇහැට බැඳිලත් නැහැ, රූපෙට බැඳිලත් නැහැ.
නතරත් නැහැ.
ඒ අතරත් නැහැ කියලා ඒක තමයි ඒ කිව්වේ නේද?
ඔව්. ඒක ඔක්කොමට කොටින් ඒකට චක්විඥාන කියන්නත් බෑ. ඒක නිකම්ම අනිදස්සන විඥානයක් විතරයි.
ඒකවල තමයි කියන්නේ නැතිකින්චි ලෝකේ
උපාදායති.
උපාදීති. ඔව්. ඒ කියන්නේ රූපයක් බාහිර රූපෙත් රූපයක් ඔය රූපේ උපද්දන්නේ. ඒතකොට ඉතින් උපාදාන කරන් රූපයක් ඉතුරු වෙයිද ඒතකොට?
අනේ පිළිසිරිතුමාට ඔය විදිහටම කිව්වහම සාරිපුත්ත මහරහතන් වහන්සේ එයාට ඒක තේරුණාද? ඒක මම හිතන්නේ ඒක නිකන් කිව්වා විතරද? ඒක එතින් හරි ගියාද මම නිකන් අහන්න
පුළුවන්. එයා කටු අරන් කියනවා මේ ඇයි මෙච්චර කල් මේ වගේ දේශනා කළේ නැත්තේ කියලා.
එහෙමයි.
නෝ I think ඔය කාමභෝගී ගිහියන්ට මේව තේරුම් ගන්න බෑ. ඒකයි අපි ඒව කියන්නේ නැත්තේ කියලා. එතකොට ඉක්ීමක් කරනවා එහෙම කරන්න එපා. අපි අතරත් මේවා තේරුම් ගන්න පුළුවන් අය ඉන්නා. එහෙනම් ගියන්ට මේ වගේ දේශනා කරන්න කියලා. ඒ වගේ දෙයක් තියෙනවා. ඒක මන් සූත්‍රේ කියුවේ නැහැ. මං අහලා තියෙනවා. ඒක එහෙම තියෙනවා. ඔක්කොම කියන්න බැරි වුණා.
මේ වගේ ගැඹුරට දෙයක් අනිදිතුමාට අවස්ථාවේදී හිතා ගන්න
සෝතාපන්න එකනේ.
සෝතාපන්න ඒක අහලා නෙමෙයි ඉත කලින් සෝතාපන්න කියන්නේ.
ඔව් ඔව් ඔව්. මුතහන්සල දෙයක් ගාමනේ සෝතාපන්න වෙන්නේ.
ඔව්. සෝතාපන්න වෙලා හිත නමුත් මේ වෙන් තේරුමක් උන්නේ අර දැ තේරුණා අපිට
මේ වෙන් හරි ගැඹුරු දේවල්නේ. ආමානුනේ කෙනාට ඔක තේරුම් ගන්න හරි අමාරු හිතෙන අපි. දැන් ඔය හොයන විදිය අපි මේ හාමුදුරන්ට කරු කරන එක වෙනම කතාවක්. දැන් ඔය හාමුදුරුවෝ කිව්වා හින්දා ඇත්ත කියලා පිළිගන්නනේ හදන්නේ. ඒක බුදුදහමට එකඟද? මම නහන්නේ ඉතර. කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා හරි. බුදුහාමුදුරුවෝ කියනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කිව්වත් ඔක විශ්වාස කරන්න එපා කියලා. දැන් ඔය ඕක පිළිගන්න හොයන විදිහ හරිද? නැත්නම් ඔතන තියෙන ධර්ම කරුණාවක මේ ධර්මත ගැළපෙනවද ඒක බලන්න ඕනේ. කියන පැත්තෙන් නේද කියන්න ඕනේ. ඕගේ වෙනසක් වෙන්න ඕනේ. කියන්නේ මං කියන්නේ දැන් මං කියන එක හරි කියලා ගන්නත් එපා.
නෑ මට ඇත්තටම මම භාවනා කරලා තියෙනවා දෙනකෙතර මට සාමාන්‍යයෙන් මට සමාජීය කියන එක ලේසියෙන් ඇතුළේ මට ඉතින් මටත් ඔය කියන අවස්ථා ඇතුළේලා තියෙනවා. ඒ කියන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැතුව පාලන ගති මේ සැහැල්ලු ගති ඕව මටත් ඇවිල්ලා තියෙනවා. නමුත් මමම හිතුව පස්සේ ඊතර මේ ධර්මය දැනගන්න කලින් මම ඒකවල ධර්මය දන්නේ නැහැ. මම නිකන් ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. ඒත් මං ආනාපාන සතිය මට හිතුණා දැන් මෙතන මේ එම්ටිනස් එකට ගියන් පස්සේ ඉතින් මොකද්ද කියලා.
ඔව් කරලා තියෙන හින්දා වාට තේරෙනවා මේ මෙතන නෙමෙයි අහුවෙලා තියෙන්නේ.
ආව එක තැනකදී ආවා කිව්වා ඔය තත්ත්වයට ආවහම උත්තර තමයි නිවන කියලා. එතනින් එහාට මම අහුවේ නෑ. මොකද මං හිතුවා ඒ කියන්නේ මං මේ භාවනා කරන කාලේ මේකට වඩා අන්තයි. ඒ කියන්නේ මට හරියට කේන් කියනවා මේ කියන්නේ මොකද කියන්නේ හරි වෙනස් මම ඊට වඩා මං හැබැයි මට හොඳට සමාධිය වැඩෙනවා. කිසි වැඩක් නෑනේ. ඒ උත්තර නිවනයි කියලා කියන්න බෑ නේද? ඉතින් එතන නැගිටින්න පස්සේ ඊට පස්සේ මුකුත් ගන්නෙ නෑනේ. ඉතින් ඒකයි මං හිතන්නේ ඉතින් අපි අර කිව්වා වගේ නිකන් අනුකම්පා කරන්න ඕනේ නේද?
ඒක සුසිමස්සුක. සුසිධර කප්පින
සුසිධර. ඔය ගොඩක් අද කාලේ දැන් ස්වාමීන් වහන්සේලාත් ඉතින් කරනවා. දැන් ඔය සමාධියෙන් අත්දකින්න ඒවා හරි බේසි මේවා එක මාර්ගපලයි රෝය මේවායි කියලා පෙන්වන්න. මේ එන්නේ විදර්ශනාව කියලා. ඉතින් ඕවට මමත් අහුවෙලා තිය කාලයක්. මම ඔය සිංගප්පූරුවේ ඉන්න කාලේ මාස් භාවනා පටන් ගත්තා. ඒ කාලේ මට වෙලාව තිබුණා හින්දා මම කරගෙන ගිහිල්ලා ඇත්තටම කොට ඉතින් මාර්ගපල ලැබලා කියලා හිතාගෙන හිටියා. හැබැයි කාලෙකට පස්සේ මේ ලංකාවට ඕයි මම උපදේශ දීලා තියෙනවා මේ සෑහෙන ගාණක් ඉන්නවා ඕස්ට්‍රේලියාවට ගොඩක් අය මේ ඊට පස්සේ එතකොට මම ධර්මයක් එච්චර දන්නේ නැහැ මේ ඇවිල්ලා ධර්මය හොයන්න ගත්තට පස්සේ මට තේරුණා කෝ අරවයි දැන් අපි බුදුදහමක් අහලා නැහැ නේ චතුරාර්ය සත්‍යකෝ පටිච්ච සම්පදාකෝ කියන පැත්තෙන් මම හොයන්න ගත්තා. ඒ අර විදිහට මේක අවබෝධ වෙනවා නම් දහමක් අහලා නැති කෙනාටත් අවබෝධ වෙනවා මේක වෙන්න බැරි වැඩක්. ඒ කියන්නේ අපි සං වචන ටික දැනගත්තා කියලා හරියන්නේ මේක. කතා ගැඹුරු දැක්මක් එන්න ඕනනේ. අනිත් එක අරක මේ සමාධියදී අත්දකිනා මිසක් සාමාන්‍ය වෙලාවෙදී ඕක නැහැ. ඒක ඕක වෙන්නත් නැහැ. අර්ගපලයක් තියෙනවා නම් ඒක මේ සාමාන්‍ය ජීවිතේත් ඒ විදිහම වෙන්න ඕනේ. ඔය කියන අයගෙන් දැන් අද කාලේ ගොඩක් ඉන්නවා. ඉතින් අනාගාමීවම රහත් වෙන ඉතින් ඔයගොල්ලෝ මන් දන්නේ ඉතින් අපිට කාලයක් ගියාම තේයි ඒගොල්ලන්ට වෙන දේ. මරේක මාස 6ක් විතර ඕක ඔහම කියනවා. ඊට පස්සේ තමයි ගෙල්ලස් මතු වෙන්න ගන්න. එතකොට ඉතින් දෙකෙන් එකයි වෙන්නේ එක ටිකක් ડિප්‍රෙෂන් ගතියකට යනවා. එහෙම නැත්නම් ඉතින් නුවණ තියෙන කෙනා තව හොයන්න ගන්නවා.
ඒ කියන්නේ ડિප්‍රෙෂන් වෙන්නේ ඒගොල්ලෝ දැන් ඉගෙන හිතාගෙන හිටපේක නැති නිසා.
ඔව්. ඒක පස්සේ සමාජිකම වෙන්නේ නැහැ. ආගෙ ඔයාට දිනුයි කියපු අයට ඊළඟට ඔයාට කියන්න බෑ අනේ මන් දිනු නෑ නේ කියලා. ඒක ලොකු ශක්තියක් ඕනේ එහෙම කරන්න. ඒක වුණ ගමන් ඔන්න ડિප්‍රෙස් වෙනවා. ඒකලන්ට තමයි ඔය පිස්සු හැදෙනවයි කියලා එහෙම කියන්නේ භාවනා කරලා. හරි. හැබැයි එතන දක්ෂ වුණොත් අවංකව පිළිගරන් නැහැ මට තව මේක අඩුවක් තියනවා කරගන්න ඕන මේක හොයාගන්න ඕන කියන මට්ටමින් හොයන්න. වුණොත් ඉතින් මාර්ගයයි කොහෙන් හරි උපද්දව ගන්න. එතන නිහ තමයි යන්නවා. ඒකත් කිය ගොඩක් අයගේ අඩුයි. මගේ දාර පරිසරයේ හැදුනට පස්සේ ඒගොල්ලෝම කැමති නැහැ සමහරු. විතත් කියන්න හරි පිළිගන්න හරි කැමති නැහැනේ
මං හිතන්නේ. ඔව් අනිත් එක මං හිතන්නේ ડોક્ટર කෝගලගේ දැන් සමන්ගේ දුනුව බලස ගන්න පුළුවන් නේද සමන්ටම කියන්නේ මේ මාර්ගඵල කියන එක නෙමෙයි. දැන් ඔයද මං කිව්වා වගේ ඉස්සර වගේ දැන් කෙනෙකුට ආසනීපවම ඒ වගේ සැලෙන්නේ නැත්නම් ඒන් කියන්නේ කාඳුන්නා ඒන් කියා වුණත් ඉක්මනටම ඒක වැටහෙනවා නම් ඒ වගේ තේරෙනවා නම් ඒ කියන්නේ තමන් ඉදුණුව දැල් ගන්න පුළුවන් නේ මං හිතන්නේ.
නෑ ඕක සමාධිය හන්දට ධ්‍යාන වඩන කාලයක් ආවම තමයි පස්සේ දැනෙනවා. මොකද කෙලෙස් යටපත්
වෙලානේ.
හරි හරි. ඒක ගොඩක් මුලා වෙන්නේ මේ මාර්ගඵල කියලා. ඒ කෙලෙස් තු වෙන්නේ නෑ. හැබැයි ඕක සමහර අයගේ මාස 6ක් විතර ওই පැත්තේ තියෙන්න පුළුවන්. එකයි මං කියන්නේ වෙන දිග කාලයක් කෙලෙස් යටපත් වෙලා තියෙන්න පුළුවන්. ආයේ හැබැයි ටික ටික මතුවෙන්න ගන්නවා. ඉතින් මේ එක කෙනාගේ හැටියට ඒක. එක කෙනාගේ හැටියටයි ලැබෙන පරිසර ආනුව. එකකට තමයි සීරෙද්දි මේ මෙහෙම කිව්වට මේවා තියෙනවා ඊටව කියලා. ඔකත් ඒකුණක්
මම දැනෙන්නේ
නැහැ. ඒ කියන්නේ ඔකට නෑ එහෙම තමයි තීරු ගන්න පුළුවන්. මං ගොඩක් අය අනාගාමීලින් එකා කියලා හිතා ඉතන ආයතනම් ඔක හරි ලේසියි තීරු ගන්න. මං ගලා අනාගාමීනොත් මේ රාගදේශ තියෙන්නම බෑනේ. කාමරාගපටි. එතනින් එහා හැබැයි ගලප ගන්නව නෑ. මේව තිබුණට ඉතින් රෝවන් කෙනාගේ මේවා තියෙනවනේ කියලා එහෙම. ඒ වෙන්නේ අර දහම දැක්මේ අඩුපත් තියෙන දහම දැනු මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියන එකද තේරුම් අරන් නැහැ. ඒකමයි මේ දැන් අපි දෙන්නන්නේ සම්මාදිට්ඨිය එන්න නම් මෙන්න මේ වගේ දෙයක් වෙන්න ඕන නේද කියන එක. එනැස්ව ආනාපාන ඉඳලා මේක අවබෝධ වෙනවා නම් බුදු කෙනෙක් අවශ්‍ය
නැහැ.
අනේ පැත්තේ නුවණ තියෙන කෙනා හිතනවා වැඩි වෙලා තියන්නේ අද කාලේ. ඉතින් ගොඩක් ඉතින් දිනුයි කියන සාමින්වහන්සේලා ඒක ඉතින් මට හිතෙන්නේ වරද්දක් කියලා. ඒක දැන් අපිට එහෙම ඉතින් ඕක අමාරුයි. මොකද කෙනෙකුට සමාධිය තුලමත් අවබෝධ වෙනවා එයාට පෙර පුරුද්දක් තිබුණා නම්. ඒක කලින් අහලා දැනගෙන හිටියනම්
ඒක තමයි.
ඒක වෙන්නෙම නෑ කියලා අතාරින්නත් බෑ. එක්කෙනෙකුට දෙන්නෙකුට වෙන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහට ගොඩකට නම් එහෙම වෙන්න බෑ. සමහරු ඉන්න පුළුවන් ජීවිතයක සෝවාන් වෙලා ඉන්න අයත්. ඒගොල්ලන්ට ටිකක් සමාධිය වැඩෙනකොට අර පරණ හිතියම තමට එනවා. එතන ඉඳන් තමයි පටන් ගන්න. ඒ වගේ කලාතුරකින් එක්කෙනෙකුට දෙන්නෙකුට ඉවයි ප්‍රතිඵල තියෙන්න පුළුවන්. මේ අලුතෙන්ම නම් ලබන්න බෑ. රහමට අනුව බලන්නකොට. අපිටින් අර දැන් බුදු කජානන් වහන්සේ පෙන්වුවේ හැමදේම දහමට විනයට ගලපලා බලන්නයි නොවනින් විමසන්නයි කියන දෙකනේ. ඒ දෙකට දැම්මහම හරිය ඕක මේ අරවා හරිද වැරදිද බලනවට වඩා එකයි මං කිව්වේ. අර හාමුදුරුවෝ මේක හරි කියලා පිළිගන්නවා නම් ඒ විදිහ නෙමෙයි ඔය බලන්නේ. එහෙම නැත්නම් කියපු හින්දා ඕක හරි කියලා පිළිගන්නවා නම් ඒත් බුදු දහමනේ. මේ සූත්‍රවලට ගලපලා ඊළඟට ප්‍රායෝගිකව කරලා ඒ දෙක ගලපනවා. මේ දේවල් ඔයගොල්ලෝ කරනකොට ඔයගලන්ට පේයි මේ දෙකම වෙනවා කියන එක. ඒකමයි මම මේ සූත්‍ර අරගෙන පෙන්නන්නේ. මෙන්න මේ සූත්‍රෙම එහෙම තියෙනවා. අපි කීයද පෙරේදද තියපු ඩිස්කෂන් එකේ අහුවත් පේයි කෙනෙකුටවත් උත්තරයක් දෙන්න බෑ මේ අසති කියන කතාවට. යක්ඥාද රූපේ අසති. යක්ඥානේ අසති කියන එක මට හරි. ඔයගොල්ලෝ දන්න එකට අපිට පැහැදිලි කරන්න බෑ කියලා ධර්මයේ වෙනස් කරනවාද නැත්නම් අපි අපේ අවබෝධයක් තියනවා කියලා ඒක හදාගන්න උත්සාහ කරනවාද කියන එක තියෙන්නේ ඉතින් සූත්‍ර දහමත් එක්ක බලනකොට.
දැන් ડોක්ටර් ශුක්ලගේ ළඟදි කරාද බාහ්‍ය සූත්‍ර දිස්පත් කරාද?
ඒක නා ළඟදි කළේ නෑ. ඉතින් බාහ්‍ය එක වගේම තමයි ওই මාළුන් කිපුත් සූත්‍රේ ඒක එකයි ඇත්තටම.
මට හරිම
සතුටයි
නෑ ඔක ඇත්තටම පැටලුනේ අර භෞතිකවාදය දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ දැන් භෞතිකවාදී විඥානවාදී මේ ඒකින් කියන්නේ මේ ඇත්ත නැත්ත කියාගෙන ඉන්න එකක් නෙමෙයිද එහෙම කියන්නේ නැතුව ඇත්තටම වෙන්නේ දැන් විඥානවාදයෙන් තමයි හිතෙන්නේ ඉතින් දැන් එතන මේ රූපයෙන් ප්‍රතිබිම්බයක් දැකලා අපි මේ මනසින් හදාගත්ත දෙයක් කියලා දානවා කියන එක ඉතින් හිතන්න පුළුවන් විඥානවාදය කියලා නේද ડોක්ටර් කුලගේ හැබැයි ඒකින් කියන්නේ නැහැ නේ අපි නැහැ කියලා
ඔක ප්‍රැක්ටිකලි කරලා අත්දකිනකම් විඥානවාද විතරයි දැනුමක් විතරයි.
එක්සැක්ට්ලි.
ඒක කරනකොට මේක ඇත්තමයි කියලා ప్రత్యක්ෂ නුවණ එනවා.
ඔව්.
ప్రత్యක්ෂ වුණ දවසට ඔයා දැන් අහපු ප්‍රශ්නේ අහන්නේ.
ඔව්.
ඒ දැන් ඒ වුණාට ඇහැ තියෙන්න ඕනනේ චක්කු ප්‍රසාදි තියෙන්න ඕනනේ කියලා ඒව
එනවනේ.
ඔව්. ඒකේ අර ప్రత్యක්ෂ ඥානේ නැතිකම. එතකොට තමයි අපිට ආයෙමත් කරලා දෙන්න ඕන මෙන්න මෙහෙම බලන්න. මෙන්න මෙහෙම මෙතන දහමේ මෙහෙම තියෙනවා. ආයේ පොඩ්ඩක් ඒක හදන්න වෙන්නේ ඒක අර තමන්ගේ දැක්මක් උනේ නෑ තාම. තාම රාහගස්තා විතරයි. ඥානං පස්සඤ්ඤතා භූතං කියනවනේ. ඒ ඥානං කියන්නේ රාහගස්තා පස්සඤ්ඤ කියන්නේ තමන්ගේම දැක්මක් වෙනවා. එතකොට කවුරුවත් කියපෙහින් දන්නේ මේක මෙහෙමමයි කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒවා කියන්නේ තාම ప్రత్యක්ෂ වුණේ නැහැ. ඒක ඊළඟට තමන් විදර්ශනයට දාන්න ඕනේ. ඒක අරමුණු ගන්න වෙලාවට දදා බලන්න ඕනේ. එතකොට දවසක් එයි ඉතින් එහෙම කරන අය ඉන්නවා දැන් ගොඩාක් අපිට අත්දැකීම් කියන අය. හරියටම මේක දැකපු අය ඉන්නවා දැන්. මේ මේ විදියට පුරුදු කිරීම තුල.
මොන වගේ දේ කියන්නේ එතකොට?
අර සිකියුරිටි කාරෙක් කෙනෙක් කිව්වනේ මොකද්ද හොඳට යා
ඒක තමයි එහෙම කරන කෙනෙක් ඉන්නා අයා ඉතින් මේ මේ ඔයගලන්ට උනස් කතා කරන්න පුළුවන් මේ වයිබ් එකේම ඉන්න අයා සංක්‍රමණකෙනම් සත්‍යහක්
නෑ එතකොට එයා මොකද කියන්නේ කියන්නේ යාගේ අත්දැකීම මොකද්ද කියලා
දැන් ඒක අහගත්ත කියලා වැඩක් නෑ ඔක තව ටික ප්‍රැක්ටිස් කරලා බලන්නකො
හරි
ඔක්ක කොගලියර සංකත කියන එකේ මේ පටිච්ච සම්පන්න කියන එකේ අතර ලොකු වෙනසක් තියෙනව නේද?
ඔව් සංකත කියන්නේ හේතුපත්යෙන් හටගත්තා කියන එකනේ. පටිච්ච සම්පන්න කියනකොට අපි දාන්න ඕන ඊට වඩා හිනස්තෙන් සති ඉඳන් හොති හිනස්තෙන් අසති ඉඳන් නොහොති කියන අර කාලපරතරයක් නැහැ කියන එක. සංකත එක අපි කාලපරතරේ කාලයට දාලා හිතන්න පුළුවන් ලෝකෙට අයිති විදිහට. පටිච්ච සම්පන්න කියන්නේ අවිද්‍යාව තියෙනකම් මෙහෙම හද ගන්නවා විද්‍යාව නැත්නම් මෙහෙම නැහැ කියන දැක්ම පේනවා ප්‍රතිච්ඡ සම්පන්නයි කියේ. එතකොට හේතු ප්‍රත්‍යස් එක්කයේදී කාලපාලනයක එහෙම මං ගන්නෙ උදාහරණ. දැන් හාල් වලට තියෙන පුළුවන් බස් නැතුව බස් වලට තියෙන පුළුවන් හාල් නැතුව. නේද? දැන් පිටානේපත් තියෙනකොට හාල් නැහැ. එතකොට හේතුෙන් තොරව අපිට පළය ගැන කතා කරන්න පුළුවන්. පළයට ඉන්න පුළුවන්. හැබැයි දැන් අපි දැල්ලයි ආලෝකයයි ගත්තොත් ඒ විදිහට බෑනේ. නැත්තම් ගහක හේවණල්ල ගත්තොත් ඒ විදිහට බෑනේ. ඒ දෙකම එක මොහොතේ හේතුයි ඵලය. මේ එක මොහොතේ කියන එක තියෙනවා පටිච්ච සමුප්පන්න කියනකොට. හේතුයි ඵලයයි හේතුෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ. ඒ දෙකම එකට එන්න ඕන කියන ගතියක් තියෙනවා පටිච්ච සමුප්පන්න කියනකොට. පැහැදිලිද? ඔව්
පැහැදිලිද?
ගොඩක් අය අල්ලගෙන ඉන්නේ පටිච්ච සමුප්පන්න කියන එක නෙමෙයි හේතුඵල කියන එක. ඒ කාට අහු වෙලා නේ ඔය තුන් කාලයට දාලා.
හරි
හරි.
පෙරුවන් සරණයි.